ගරු කතානායකතුමා.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුහම්මදු සාලි නලීම් මහතා.
முகமது சாலி நலீம் பாரியனால் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அரசியலமைப்பை உறுதியாக போற்றி காப்பேன் என்றும், இலங்கையின் ஆட்புலத்துக்குள்ளாக தனி அரசு ஒன்று தாபிப்பதற்கு நேரடியாகவோ மறைமுகமாகவோ அல்லது இலங்கையிலோ அல்லது இலங்கைக்கு வெளியிலோ ஆதரவளிக்கவோ ஆக்கிரமிக்கவோ ஊக்குவிப்பளிக்கவோ நிதி உதவோ ஊக்குவிக்கவோ பரிந்துரைக்க மாட்டேன் என்று பயபக்தியுடன் வெளிப்படுத்தி உறுதி செய்கின்றேன்.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශ 2024 නොවැම්බර් මාස 27 වන දින ගරු අශෝක සපුමල් රංවල මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ගරු කතානායකතුමනි, 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතර ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින්, එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කිවිය යුතු 23 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමු. මේට හිතවත් ජනාධිපති අනුර කුමාර දිසානායක. නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව ප්‍රකාරව 9 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් 2024 සැප්තැම්බර් 11 වැනි දින සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන නැමැති පනත් කැටුම්පතෙහිද 2024 සැප්තැම්බර් 13 වැනි දින විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය ව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්ම කිරීම පිළිබඳ පනත් කෙටුම්පතෙහි සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කර ඇති බව දන්වනු කැමැත්තෙමි. සංශෝධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථා ප්‍රකාරව 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව නිවේදනය දසවෙනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයන්ත කරුණාතිලක මහතා පත් කරනු ලැබ ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව දසවෙනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම පිණිස මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට මා විසින් නම් කර තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු ලක්ෂ්මන් නිපුරාරච්චි මහතා, ගරු ඉම්රාන් මහරුප් මහතා, ගරු රෝහිණී කුමාරී විජේරත්න මහත්මිය, ගරු ශාන්කයන් රාජපුත්‍රම් රාසමාණික්‍යම් මහතා, ගරු ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය, ගරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතා, ගරු චානක මාදුගොඩ මහතා, ගරු සංජීව රණසිංහ මහතා, ගරු අරවින්ද සෙනරත් මහතා, ගරු කිට්නන් සෙල්වරාජ් මහතා. නිවේදනය දසවෙනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාන්තා සංසදයක් ස්ථාපනය කිරීම සඳහා 2024 නොවැම්බර් 25 වෙනි දින පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේදී හිමි වූ අනුමැතිය අනුව ඒ සම්බන්ධයෙන් වන රැස්වීමක් 2024 දෙසැම්බර් 3 වෙනි අඟහරුවාදා එනම් අද දින අපරභාග 2ට කාර්ක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බව දන්වන අතර ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම මන්ත්‍රීවරියන්ට කාරුණිකව ආරාධනය කරනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම. 1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විකනකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩය 19 කොටස, 2018 මුදල් වර්ෂය සඳහා විකනකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩය 48 කොටස, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩය 21 කොටස සහ 9 කාණ්ඩයේ 43 කොටස, 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 44 කොටස, 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 55 හා 56 කොටස් සහ 9 කාණ්ඩයේ 42 කොටස, 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 54, 55 හා 56 කොටස් සහ 9 කාණ්ඩයේ 39 හා 40 කොටස් සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 කොටස්, 2 කාණ්ඩයේ 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 කොටස් සහ 9 කාණ්ඩයේ 2, 3, 4, 5, 6, 7, 8, 9 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
පළමු යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8 එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
දෙක 2018-19 දරන ජාතික විගණන පනතේ
මම දෙක වෙන කතා නම් එදාස් 18 අංක 19 දරන ජාතික විගණන පනතේ 36 වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ස්වාධීන විගණකීය වාර්තාව එකී පනතේ 36-3 වගන්තිය ප්‍රකාරව මම සභාගත කරමි.
ගරු සභානායකතුමා, ඒ වගන්තිය මම කිව්වට පස්සේ න්‍යාය පත්‍රය අනුව කියන්නයි යෙදලා තියෙන්නේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36 වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2022 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව එකී පනතේ 36-3 වගන්තිය ප්‍රකාරව මම සභාගත කරමි. 2023 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය,
2024 අංක 3 දරන පරිපූරක ඇස්තමේන්තුව, සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-4 වගන්තිය යටතේ JJ Textiles Lanka Private Limited ආයතනය සම්බන්ධයෙන් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අගෝස්තු 26 දින ඇති අංක 2399 ඇලඉරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නිවේදනය, 2024 වර්ෂය සඳහා මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ 2024 වර්ෂය සඳහා පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇස්තමේන්තුව නිවේදනය සහ වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බඩ්ස්මන් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බඩ්ස්මන් කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික විගණන කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පිළිබඳ මැතිවරණ කොමිසම් සභාවේ වාර්තාව වෙළුම් 1-2 මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමග කියවිය යුතු 22-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිද්ධ වෛද්‍ය පීඨයේ අධ්‍යන අංශය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූනි 14 දින ඇති අංක 2336 ඇල ඉරක් 47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කියවිය යුතු 27-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අධ්‍යන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූනි 14 දින ඇති අංක 2336 ඇල ඉරක් 48 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, දැන් මේ අපි දින දෙක විවාදයකට තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් වල 72 බැලුවත් වගේම ස්ටෑන්ඩින් ඕඩර්ස් 121 රික්වයර්ස් ද කමිටී ඔන් පබ්ලික් ෆිනෑන්ස් එක්සැමිනේෂන්. එතකොට පබ්ලික් ෆිනෑන්ස් එකට මේක යා යුතුයි. ඒත් එක්කම වෝට් ඔන් අකවුන්ට් කම් අන්ඩර් සෙක්ෂන් 2B 2C 2D, 2G, 2I, which also refers to Article 152 of the Constitution. The vote on account is referred to the agreement which Sri Lankan government and IMF has come under Act 2025. Again, agreement between the two parties referred to the economic stability of Sri Lanka under Standing Order 123, which therefore it's necessary for the vote of account to be presented for these two committees, Honorable Speaker.
Garu Mantri Tuma, ඔබ විසින් ඉදිරිපත් කරන ලද කාරණය සම්බන්ධව පක්ෂ නායක රැස්වීමේදී එකගතාවය ඇතුවයි මේ තත්ත්වය ඉදිරියට කරගෙන යන්නේ. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා,
පබ්ලික් ෆිනෑන්ස් කමිටුවට මේක ඉදිරිපත් වෙන්න ඕන, මේ වෝටර් අකවුන්ට් එක. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමා, විශේෂයෙන්ම මේ
සම්බන්ධව දෙවෙනි පක්ෂනායක රැස්වීම තුළදී එකගතාවය ඇතුවයි මේක. ඔබතුමාගේ පක්ෂ නායකයෝ පවා එකඟ වුණා මේක පවත්වා ගැනීම සඳහා. හොනරබල් හර්ෂන් සිල්වා මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, මේක පූර්වාදර්ශයක් කරගන්න එපා. මොකද තුන් පාරක් මේ විදිහට කරා. 2018 ඔක්තෝබර් මාසේ තිබිච්ච මේ ව්‍යවස්ථා මේ කොන්ස්ටිටියුෂන් කූ එකත් එක කරා. ඊට පස්සේ 2019 ඡන්දේ කතා කරලා තිබිච්ච වෙලාවේ, ඒ වෙලාවේ ඇතුලේ මේ වෝටන් අකවුන්ට් එකක් ගත්තා මේ කමිටියට දාන්න නැතුව. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේකම කරා. මේක පූර්වාදර්ශයක් කරගන්න එපා ගරු කතානායකතුමා. මොකද අපිට ඔව් එකඟ වෙච්ච කතාව ඇත්ත. නමුත් මේකේ තියෙනවා කොහොමද කියලා පාර්ලිමේන්ටරි බිස්නස් කරන්නේ. ඉතින් ඒ නිසා මම මේක ඔබතුමාට මතක් කරන්නේ කලින් කට්ටිය
සභානායක
නිසා පමණක්ම කලින්
ගරු සභානායකතුමා
ගරු කථානායකතුමනි මේ පිළිබඳව එකක් තමයි පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කළා. මොකද මෙතන තිබෙන්නේ ආණ්ඩුවේ කටයුත්තක් නෙමෙයි, මීට කලිනුත් ඇතිතරම් පූර්වාදර්ශයන් තිබෙනවා. මේක ආණ්ඩුවේ කටයුත්තක් නෙමෙයි. මේක නොවුනොත් එහෙම මොකද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් එක්ක අපිට අලුතෙන් අපේ මේ කමිටු පත් කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ වෝට් ඔන් කවුන්ට් එක පත් වුණොත් වෙන දේ තමයි ආණ්ඩුව පවත් කරන්න බැරි තරමේ විපක්ෂනායකතුමාගේ කාර්යාලය පවත් කරන්න යන්නත් වෙන්නේ. ඒ නිසා මේක අතිතරම් පූර්වාදර්ශයන් තිබෙනවා. ඒ නිසා පක්ෂනායක රැස්වීම ඔබතුමත් හිටියා. ඔබතුමා හකීම් මහත්මතුමත් හිටියා. ඒ නිසා මේක අමුතු දෙයක් නෙමෙයි. අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් සස්පෙන්ඩ් කරලා යන්න පක්ෂනායක රැස්වීම එකඟ වෙලා තමයි මේ ന്യാයපත්‍රයේ එකඟතාවය ඉදිරිපත් කළේ. ඒක
හකීම් මහත්මතුමා
සදාචාර සම්පන්න නේ.
සභානායකතුමාට ඉඩ දෙන්න කරුණු පැහැදිලි කරන්න. ගරු හකීම් මන්ත්‍රීතුමා,
කථානායකතුමනි, අතෝෂම අපි පිළිගන්නවා මේ සභා.
ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වාඩි වෙන්න.
නෑ නෑ, අපි පක්ෂනායක රැස්වීම දි කථානායකතුමා අපි එකඟුණ එක ඇත්ත. නමුත් මෙතන කරන්න තිබුණේ ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කිරීම පිළිබඳව නිවේදනයක් කරන්න. කරලා මේ ගැන කතා
කරන්න.
ඒකයි ප්‍රශ්නේ.
ගරු කථානායකතුමා, සභානායකතුමා
අරු කථානායකතුමනි, දැන් මේකේ තාම අපි ඒක ඉදිරිපත් කරලා නැහැ. ඔබතුමාලා මැදති තමයි දැන් මේ නැගිටලා මන්ත්‍රීතුමාලා මේක මතු කරන්නේ. ඒ නිසා අපි මේ සම්පූර්ණ මේ බලන්න මිනිස් ඒ මිනිස් වල ඉතා පැහැදිලිවම සඳහන් කළා. ඒ නිසා පක්ෂනායක රැස්වීමේදී එකඟ වෙලා තිබෙන විදිහට අපි ඇජෙන්ඩ එක ගියා නම් මේ පිළිබඳ ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කළා තමයි එන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ තමයි මේ විවාදයේ තිබෙන්නේ අද නෙමෙයි.
ගරු
ගරු මන්ත්‍රීතුමනි, මේ වෝට් ඔන් account විවාදයේ තියෙන්නේ පස්සෙනිදා. එදාට අපි ඒක කරනවා. ඔබතුමාලා ඊටාම ආධුනික බව පෙන්වන්න එපා. මොකක්ද දන්නවද? කියවලා බලන්න. පස්සෙනිදා තියෙන එකට අද මොකද්ද කියන්නේ? අපි රෙසොලූෂන් එකක් ඉදිරියෙන් එක දාලා තියෙනවා. ඒක රෙසොලූෂන් එක දේ නිසා කිසිම පදනමක් නැතුව පාර්ලිමේන්තුව කාලය නාස කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. අනිත් එක අපි පක්ෂනායකතුමාලගේ ඉල්ලා සිටිනවා යම්කිසි තැනකට එකඟතාවයකට ආවට පස්සේ ඒක වයලට් කරන්න එපා. ඒක එතිකල් නැහැ. මේ මේ මෙහෙමනම් අපි යන්න හදන්න අපි කැමතියි. අපිත් ලෑස්ති. මොකද මෙතන මම මිනිස් මං කියවන්නම් කරු විපක්ෂ සංවිධායකතුමා ඔබතුමාට සූපදින ගමන් ඔබතුමාගේ නම පවත්වීමට මේ බලන්න පක්ෂනායක රැස්වීම මොකද්ද අපි ආපේ නේද? මේ මිනිට්ස් ලේකම් මණ්ඩලෙන් ලබා දුන්නේ. අපි දීපුවා නෙමෙයි. Resolution under the Constitution giving 5 clear days notice. He further informed that however due to technical issues it has to be taken up for debate on Tuesday the 3rd of December 2024 having suspended standing order 27 and standing order 121 of the parliament and further requested the approval of the leaders of the political parties for the same. එම නිසා කරුණාකරලා අපිට කියන්න තියෙන්නේ මේ විවාදය අද නෙමෙයි තිබෙන්නේ. මේක පස්සේ ඉඳ තිබෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවගේ මුදල් නාසි නොකර මේ අපි එකඟ වෙච්ච විදිහට කරගෙන යමු කියලා ඔබතුමාලගෙන් ඉතාම උමනාවෙන් ඉල්ලා සිටි.
අපේ න්‍යාය පත්‍රය අනුව ඉදිරියට කටයුතු කරන යන ඉඩ දෙන්න සභාවේ ස්ථාවරය
විපක්ෂයේ
සංවිධායකතුමා
අරු කථානායකතුමනි, පක්ෂනායක රැස්වීමේදී මේ සඳහා එකඟතාවය ලැබිච්ච බව වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම මේ මුදල් අතුරු සම්මත ගිණුම සඳුදා ඕඩර් පේපර් එකට ඇතුළත් කරන බවට තමයි පක්ෂනායක රැස්වීමේදී තීරණය වෙලා තිබෙන්නේ. එතකොට මේක කවදද ඉදිරිපත් කරන්න කියන එක අපි දැනගන්න ඕන. ඉදිරි මාස 3ට දාලා රජයේ අය සහ වැය පිළිබඳව වාර්තාව නිසා ප්‍රමාණවත් කාලයක් අපට ලැබෙයිද කියලා ඒක
ගරු සභානායකතුමා
දරුක් සංවිධායකතුමා එකක් තමයි වෝට් ඔන් කවුන්ට් එක පිළිබඳව අපි නිසියාකාරව පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කළා. ඒ අනුව පස්වෙනිදා සහ හයවෙනිදා අපි එකඟ වුණා ඒක සම්බන්ධ විවාද කරන්න. ගරු විපක්ෂනායකතුමා සම්බන්ධ වුණා. ඒ වගේම අපි ඉදිරිපත් කළා රෙසොලූෂන් එක දින 5ක් තියෙන්න ඕන ඕඩර් බුක් එකේ. නමුත් පැවති තත්ත්වය අනුව අපේ ප්‍රශ්නයක් නෙමේ පාර්ලිමේන්තු මැතිවරණයේ තත්ත්වයත් එක්ක අපිට දින 3යි දින දෙකයි ඕඩර් බුක් එකේ තියන්න. ඒ නිසා පක්ෂනායකයන් එකඟුණා. ඊට පස්සේ සප්ලිමන්ටරි එක සම්බන්ධව ගත්තොත් ඊයේ තමයි ඒක කැබිනට් එකේ රැටිෆයි කළේ. ඒක කැබිනට් ලේකම් කාර්යාලයෙන් ලේකම්මන්ට දැනුම් දීලා තිබෙනවා. අද ඒක අපි මෙතන ඉදිරි ඔබතුමාලට බෙදා හර තිබෙනවා. අපි ඉදිරියේදී මේ සතිය තුළ ගන්න බලාපොරොත්තු වෙන පක්ෂනායක රැස්වීමකදී ඒ පිළිබඳව කතා කරලා නිසියාකාරව ප්‍රජාසන්තවාදීව දිනයක් වෙන් කරගමු. ඉතින් ඒක තියෙන්නේ දෙසැම්බර් 31 දක්වා විතරයි. ඉතින් ඒ නිසා මේක ඉතාම පැහැදිලි කරන මේක ආණ්ඩු කටයුත්තක් නෙමෙයි. මේක රට පවත්වාගෙන යාම සඳහා තියෙන කරුණා. නිසා කරුණා කළා ස්ටෑන්ඩින් ඕඩර්ස් අපි යොදා ගන්න එක හොඳයි. මේක සියල්ලම අපි පක්ෂනායක රැස්වීමේදී පූර්ණ එකඟතාවයෙන් තමයි මෙතෙක් කටයුතු කළ තිබෙන්නේ. නිසා අපි ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමාගෙන් අපි විවාදය ආරම්භ කරගෙන යමු කියලා. මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27-7 යටතේ අමාත්‍යාංශ නිවේදන එකෝ ඇමතිවරයා එම නැත්තම් ගමැතිතුමිය නැත්තම් සභානායක ඉදිරිපත් කරන හැබැයි නිවේදනය ඔබතුමා විසින් ඉදිරිපත් කරේ. මම දන්නේ ඒක වැරදීමක් වෙන්න පුළුවන් සභාවට ඔබතුමා නවකයක් ඉදිරියේ. මම දන්නේ ඒක නිවැරදි කරලා නැවත ඉදිරිපත් කරොත් හොඳයි.
සභානායකතුමා,
මම හිතන්නේ ගරු නලින් බණ්ඩාර මහත්තුමා මේ සභානායක ධුරයට හෝ කතානායක ධුරයට පත් වුණා නම් හොඳයි. ඔබතුමා නැවත පොඩි ටියුෂන් එකක් කරගන්න. ඒක වැරදි. අපි සූදානම් වෙලා ආවේ මම හිතන්නේ ලේකම් මණ්ඩලයේ නිලධාරි මහතුරු නිහතමානී වෙනවා නම් එතනින් යම්කිසි පටලැවිල්ලක් වුණා. ඒක තමයි මට ඉදිරිපත් කරන්න කිව්වේ. ඒක කතානායකතුමා තමයි ඉදිරිපත් කළ යුතුව තිබුණේ. මම හිතන්නේ ලේකම් මණ්ඩලය ඒක නිවැරදි. ඒ නිසා අපි හෝම්වර්ක් කරලා තියෙන්නේ. ඒක වැරදි ගරු මන්ත්‍රීතුමා. අපි මේක විවාදය නෑ, මේක විවාදයක් කරගන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
දැසරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේක ඉදිරිපත් කරන්න ඕනේ ජනාධිපතිතුමා වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයා. වෙන කවුරුත් නෙවෙයි. නැද්ද කියලා එහෙම නෙවෙයි. ඒක නිවැරදි කරන්න.
ගරු සභාපතිතුමා, සභානායකතුමා,
ඔබතුමා මම හිතන්නේ හරි එක නෙමෙයි ඔය රිෆර් කරන්නේ. මේක හරියටම ගත්තොත් ඇජෙන්ඩ එකේ ඔබතුමා නෑ, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රස්තුත කරුණ නලින් බණ්ඩාර මහත්තුමා ඉදිරිපත් කරපු එක ඒකට අදාළ කරන මවසින් කළ යුතු දේ මම කළා. එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි කියන කොටස තමයි මම සභානායක වශයෙන් කළ යුතුව තිබෙන්නේ. ගරු කතානායකතුමා තමයි ඒකේ ඊළඟ කොටස් දෙක ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ. ලේකම් මණ්ඩලයෙන් මට උපදෙස් ලැබුණා මෙතෙන්ට ඇවිල්ලා ඒකත් ඉදිරිපත් කරන්න කියලා. නමුත් කතානායකතුමා ඒක නිවැරදි කරලා එතුමා විසින් නැවත ඒක කියුවා. මං හිතන්නේ ලේකම් මණ්ඩලයක හරි ඔතනින් තමයි අඩුපාඩු වුණේ. ඒ නිසා එතන කිසිම බ්ලන්ඩර් එකක්
නැහැ. හරි, අපි න්‍යාය පත්‍රයට යමු. අමාත්‍යාංශ නිවේදන. ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා.
ගරු කතානායකතුමනි, ආයිබෝවන්, සුබ උදෑසනක්. නිරිතදීක බෙංගාල බොංග බුහුදු ප්‍රදේශයේ පසුගිය සති දෙක තුළ ඇති වූ ගැඹුරු පීඩන අවපාතය හදිසි අපදා තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති කරන ලද බලපෑම් සැබැඳිව විෂය භාර අමාත්‍යවරයා වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරනු ලබන විශේෂ ප්‍රකාශය. ප්‍රථමයෙන් පසුගිය දින කීපය තුළ ඇති වූ ආන්තනික කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජීවිත අහිමි වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ළඟම ඥාතීන්ට හා සමීපතයන්ට ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ ශෝකය ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටින අතරම එයින් පීඩාවට පත් වූ මහජනතාවට මේ මොහොතේ රජයේ වශයෙන් විශේෂ අවධානය යොමු කර සිටිනවා. දිවිනේ දිස්ත්‍රික්ක 24කට විවිධ මට්ටම් වලින් ඍජුව හා වක්‍රව දැඩි බලපෑම් ඇති වූ අතර ප්‍රධාන වශයෙන් උතුරු මැද නැගෙනහිර ඌව වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි ඇතිවීමෙන් දැඩි බලපෑම් ඇතිවිය. මේ අනුව ගරු ජනාධිපතිතුමා ඉඳුරාම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර රජයේ සියලුම අත්‍යවශ්‍ය සේවාවන් සහ ජීවිත අවධානයෙන් මුදවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය කැඳවන ලද අතර දිවයිනේ සියලුම පළාත් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු, ඒ දිස්ත්‍රික්වල රාජ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධව ආයතනවලට මූල්‍ය, තාක්ෂණික සහ සේවා පහසුකම් සැපයීම සඳහා රාජ්‍ය පූර්ණ ලෙස කැපවීමෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම සඳහා උපදෙස් ලබා දුන් අතර මෙම තත්ත්වය පිළිබඳව ගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වන දින සියලු වගකිවතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී අදාළ සියලු අංශවලට පැවරී ඇති වගකීම අනුව නිසි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසත් මෙම තත්ත්වය සමනය කිරීම සඳහා තිරසර ක්‍රියාමාර්ග මානසිකත්ව මත පදනම්ව ලබා ගන්නා ලෙසත් ගරු ජනාධිපතිතුමන් උපදෙස් දෙනු ලැබුවා. ඒ වාගේම කැබිනට් මණ්ඩලයේ ගෞරව ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඒ දිස්ත්‍රික් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ඒ දිස්ත්‍රික්වලට ගොස් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය දේ කරදීමට කටයුතු කරන ලෙස දන්වන ලදී. විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයේ සිදුවන ස්වාභාවික සංසිද්ධීන් වෙනස්වීම් හේතු කොටගෙන ආන්තනික කාලගුණික තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවී ඇති බව අද අපිට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. පසුගිය නොවැම්බර් මස 23 වන දින සිට අපරට මුහුණ දීමට සිදුවුණේ මෙවැනි ආන්තනික කාලගුණික තත්ත්වයකටයි. මෙම තත්ත්වයේ හේතු කොටගෙන උතුරු නැගෙනහිර, උතුරු මැද, වයඹ, ඌව, මධ්‍යම ප්‍රදාන වශයෙන් අනිකුත් පළාත් අවශේෂවත් විවිධ පරිමාණයෙන් පීඩාවට පත්ව ඇති බව මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත අනුව පැහැදිලි කරනවා. ඒ අනුව මේ වන විට බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 24ක පවුල් 1,39,439ක් හා පුද්ගලයන් 4,69,872 ප්‍රමාණයක් මරණ 18ක් තුවාලුවීම් 20ක්ද සුරක්ෂිත මධ්‍යස්ථාන 247ක මුළු පවුල් සංඛ්‍යාව 12,348ක් පුද්ගලයන් 38,616ක් රඳවා සිටිමුත් මේ වන විට එම සංඛ්‍යාව සුරක්ෂිත මධ්‍යස්ථාන 79ක්ද එහි පවුල් 2,494ක් සහ පුද්ගලයන් 7,946ක් දක්වා දැනට රඳවා සිටී. ගරු කථානායකතුමනි, මේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත ඍජු බලපෑමට ලක්ව ඇති බව සංඛ්‍යා ලේඛනයෙන් හෙළි වූවත් වක්‍රව බලපෑමට ලක් වූ පුරවැසියන් ප්‍රමාණය මෙම සීමාව ඉක්මවා යා හැකි වන බැවින් ආපදා සහන සහ පසු ආපදා සහන සේවාවන් සැලසීමේදී රජය මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කොට තිබෙනවා. මේ වන විට ඍජුව පීඩාවට පත් වූ ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන ස්ථානවලින් ඉවත් වී ඇති අතර තවදුරටත් 7,946ක ප්‍රමාණයක් රැඳී සිටින අතර අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමග පීඩාවට පත් ජනතාව නැවත මේ නිවෙස්වලට වෙත යෑම සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක සෞඛ්‍ය සහ අනෙකුත් සේවාවන් ආරම්භ කොට කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිතුමන් විසින් මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආපදා තත්ත්වය ගැන සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300ක මුදල් වෙන්කර දෙන ලද අතර ඒ ප්‍රතිපාදන මීට කලින්ම ඕනෑම හදිසි අවස්ථාවක අවශ්‍යතාවයට යෙදවීම සඳහා ලබා දී තිබූ මුදලට අමතරව බවද දන්වන්නට කැමැත්තිමි. ඒ අනුව 2024 වර්ෂය සඳහා ලබා දී තිබූ පෙරමුදල මෙම ආපදා තත්ත්වයට කලින් මිලියන 45යි. මෙම ආපදා තත්ත්වය සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 300යි. ඒ අනුව මුළු මුදල රුපියල් මිලියන 345කි. විශේෂයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබා දීම සහන සැලසීම සඳහා ස්ථාපිත සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින කාලය තුළ එම ජනතාවගේ නිවාස හා දේපල ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ හමුදාවන් යොදවන ලදී. තවද විශේෂයෙන් මෙම පීඩාවට පත් ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සැලසීමේ වැඩපිළිවෙළ සහ ක්‍රියාදාමයන් තවත් කාර්යක්ෂම කිරීම සඳහා සහ ඉඳුරාම සහන සේවාවන් වීදිමත් කිරීම විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මන්නාරම, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්වලට 26, 27 සහ 28 යන දිනයන්වලම ගොස් ආණ්ඩුකාරවරු, දිසාපතිවරු සහ ආරක්ෂක ප්‍රධානීන් සහ සියලුම රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ ඒ ප්‍රදේශවල සිටින මහජනයා සමග සාකච්ඡා කර හමු වී සම්බන්ධීකරණය කර පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂිත මධ්‍යස්ථානයන් වෙත ගොස් ඔවුන්ගේ හදිසි අවශ්‍යතා ගැන සොයා බලා අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කරන ලදී. තවද ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ඌව, සබරගමු සහ මධ්‍යම පළාත්වල ආපදා තත්ත්වය මත නායෑම් තර්ජන නිසා අවදානම් තත්ත්වය මත පදිංචි ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද බලපෑම් ඇති වූ කඳුකරේ ජනතාවගේ අවශ්‍යතා සහ පසු ආපදා අවශ්‍යතා වෙනුවෙන් රජයේ විශේෂ අවධානය යොමු කර ඇති බවද විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ආරක්ෂක ලේකම්තුමා යාපනය දිස්ත්‍රික්කයේද විශේෂයෙන් ගරු කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, විදුලි හා බලශක්ති ඇමති ප්‍රජා ග්‍රාමීය සංවර්ධන සහ යටිතල පහසුකම් ඇමති කාන්තා කටයුතු භාර ඇමති නියෝජ්‍ය අමාත්‍යවරුන් ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සඳහා ඒ ප්‍රදේශවල සම්බන්ධ වී කටයුතු කරන ලදී. තවද විශේෂයෙන් කෘෂි වාරි මහාමාර්ග සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු ගරු අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ අත්‍යවශ්‍ය පසු ආපදා තත්ත්වයට අවශ්‍ය කටයුතු සඳහාද සම්බන්ධ වී කටයුතු කරනු ලැබේ. විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දින 15ක් පමණ ගතවන ඔලුවිල් පාලම తాවකාලිකව සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමට පිළිසකර කළ දීමට හැකි බවත් දන්වන්නට කැමැති. මේ අවස්ථාවේදී සියලුම ආගම්වල පූජකතුමන්ලා ත්‍රිවිධ හමුදා වගේම පොලිසිය දිස්ත්‍රික්ක ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හා ග්‍රාම නිලධාරීන් ඇතුළු පරිපාලන යාන්ත්‍රණයම ගරු ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ පළාත් සහ පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල ආපදා කළමනාකරණ තාක්ෂණික ආයතන සහ සහන සේවාංශය ඇතුළු රාජ්‍ය පෞද්ගලික සහ රාජ්‍ය නොවන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු ආයතනවල කැපවීම සහ සහයෝගය විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ජීවත්වන මහජනතයාගේ ඉතාමත්ම ඕනෑකම නිසා මානුෂිකත්වය අනුව සහභාගිත්වය අපි රජයේ වශයෙන් මහත්සේ අගය කොට සලකනවා. ඒ වගේම ඒ දිස්ත්‍රික්කවල විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේද ලැබුණු සහාය පිළිබඳ රජය විශේෂයෙන් අගය කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව මේ වන විට පවත්න අයහපත් කාලගුණ තත්ත්වය පහයමින් පවතී. කාලගුණ යහපත් වුවත් අපට එයින් සෑහීමකට පත්වීමට නොහැකි බවද පශ්චාත් ආපදා ක්‍රියාවලියේ නිසි පරිදි ක්‍රියාත්මක කොට ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද රජය වෙනුවෙන් ප්‍රකාශ කර සිටිනවා. මෙම අභියෝගයේ ජය ගැනීම සඳහා අප සෑම දෙනාම එක්ව රටක් වශයෙන් නැගී සිටිය යුතු වන අතර වාර්තාවේ ඇති පරිදි පූර්ණ ලෙස හානියට පත් නිවාස 110ක් හා අර්ධ ලෙස හානියට පත් නිවාස 3139ක ප්‍රමාණයක් සහ කුඩා සහ මධ්‍යම ව්‍යාපාර ස්ථාන 92ක් සඳහා රජයේ අනුමත චක්‍ර ලේඛනයේ ප්‍රකාරව වන්දි මුදල් ලබා දීමට ක්‍රියා කරනු ලබන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තිමි. එමෙන්ම පශ්චාත් ආපදා තත්ත්ව යටතේ නිවාස පිරිසුදු කිරීම, ලිං ඇතුළු ජල මූලාශ්‍ර පිරිසුදු කිරීම හා අනිකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ පීඩාවට පත් ජනතාවගේ වගාවන් සහ ජීවන මාර්ග නැවත යථා තත්ත්වයට ගැනීම සඳහා රජයක් වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මේ අවස්ථාවේ මා විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් තමයි අපේ දුවා දරුවන් මුහුණ දෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය අනුව විභාග දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ත්‍රිවිධ හමුදා පොලිසිය සම්බන්ධීකරණය කොට දිස්ත්‍රික්ක පරිපාලන ඒකාබද්ධ කොටගෙන ආපදා තත්ත්වයේ හමුවේ වුවද බාධාවකින් තොරව විභාගයේ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමට අවශ්‍ය සම්බන්ධීකරණයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිදුකොට තිබෙනවා. කෙසේ වුවද බාධාවකින් තොරව විභාගයේ පැවැත්වීමට පහසුවක් සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කරන ලද යාන්ත්‍රණයේ විභාගයේ අවසන් වරතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් කිසියම් හෝ කෙනෙකුට ඒ පිළිබඳ කිසිදු චකිතයක් ඇති නොකර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ආපදා තත්ත්වය පහව යන මේ අවස්ථාවේදී කිසිදු කලබල වීමකින් තොරව රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් රාජ්‍ය යාන්ත්‍රණය හා ඒකාබද්ධව මෙම ආපදා තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වීමට එක්ව ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. අවදානම් තත්ත්වයක් බව ප්‍රකාශ කිරීමෙන් පසු මහජනතාව ඒ අනුව ඉතාමත් දැඩි අවධානයෙන් සිටියොත් ඒ අනුව ජීවිතහානි තවත් අවම කර ගැනීමට හැකිවන බැවින් මහජනතාවට ඉතාමත් සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඉතා ඉල්ලා සිටිමින් මාගේ ප්‍රකාශය අවසන් කරමින් මේ අවස්ථාව ලබා දීම සමගව ගරු කථානායකතුමාට රජයේ වෙනුවෙන් මා ස්තුතිවන්ත
වෙනවා.
නියෝජ්‍ය කුෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරපු ඒ කාරණෙත් එක්ක මම අහන්න කැමති විශේෂයෙන්ම මේ කුඹුරු දැන් 380,000කට වැඩි අක්කර විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ඒකට දෙන්න දැන් අලුතෙන් පටන් ගන්න කිසිම වැඩපිළිවෙලක්
විජිත හිර සම්බන්ධතු ප්‍රධාන සංවිධායකතුමා
අර කථානායකතුමනි දැසිර ජයසේකර මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ අහන්නේ මොන පොයින්ට් එකෙන්ද?
ස්ටෑන්ඩින් ඕඩර්ස් 31.
පොයින්ට් එකකුත් නෑ ඕඩර් එකකුත් නෑ. මොකද්ද කියන්නේ?
නිසා විශේෂයෙන්ම මම අහන්න කැමති ආණ්ඩුවේ කුෂිකර්ම මැතිතුමාගිනුත් තව තුමාල මේ අලුතෙන් පටන් ගන්න කියලා තිනවා හාන්න නැත්තම් කුමරු වගා කරන්න රුපියල් 40,000ක මුදලක් දෙනවා කියලා තිනවා නමුත් රුපියල් බිලියනෙයි වෙන් කළා තියෙන දැනට අපි දන්න විදියට මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ගෝ ජනතාවට සත පහක් අතේ නැතුව දැන් ඉන්නේ උන්ට ගිය පාර පොහොර ටික හම්බුනෙත් නැහැ පොහොරට අවශ්‍ය කරන මුදල් ටික හම්බුනෙත් නැහැ එනිසා විශේෂයෙන් මම ඉල්ලනවා
ගරු සභානායකතුමා
මේක පටන් ගන්න පුළුවන් මුදලක්
සභානායකතුමා
කරුණාකරලා ලබලා දෙන්න ඉතින් මේක ආරම්භ කරන්න නැත්
මම ගන්න ගරු සභානායකතුමාට අවස්ථාව
ගරු කථානායකතුමනි දැසිරි දැසේ කරන
මේ අවස්ථාව විවාදයක් බවට පත් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා
මේ අවස්ථාව
මම විගණමක් කරන්නේ නැහැ කරුණාකරලා ඉඳගන්නකෝ විගණම් කරන්න කතා කරන්න කරු කථානායකතුමනි මම මේ බොහොම පැහැදිලිව 31 වන වගන්තියටදී පොදු කටයුතු පිළිබඳ ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයන් හෝ ජනාධිපතිවරයන් පවසා දෙන යම් විෂයන් හා කාර්යභාරයන් සම්බන්ධ අමාත්‍යාංශ වගකීම්
මන්ත්‍රීතුමා
අමාත්‍යාංශ
සැලැබිය කියන්නේ ස්ථාවර නියෝගය මොකක්ද
සම්බන්ධ
ස්ථාවර නියෝගය මොකද්ද ඔබතුමාගේ
ඔඩක් ඉන්නේ ඉතින්
ස්ථාවර නියෝගය
ඔබතුමා ඔබ ඉතින් අයිති උතරම් කලබල වෙන්න පොඩ ඉන්න මේක මම මේක වැදගත් ප්‍රශ්නයක්
දරු සභානායකතුමා
දරු කථානායකතුමනි දැසිරි ජයසේකර මැතිතුමාගේ පොයින්ට් එකක් තියෙනවා ඔඩර් එකක් නැහැ නමුත් එතුමා මතු කරන ප්‍රශ්නය වැදගත් ආපදා තත්ත්වය පිළිබඳව අපි ඒක 100%ක් පිළිගන්න ඒ නිසා ඒක මගේ සභාව ඇතුළේදී මගේ වගේ කීමක් නෑ මම මේක නෑ ගරු මන්ත්‍රීතුමා ඒ නිසා අපි මෙහෙම කියන්න කැමති ආපදා තත්ත්වය ඉතාම විශාල ආපදා තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා එම නිසා ගරු පක්ෂ නායකයන් කල්පනා කරනවා මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමාලට තමන්ගේ තත් ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපි ඔබතුමාට යෝජනා කරන ගරු කථානායකතුමනි එහෙමනම් අද දවල් 11 මාට 12ට විතර පක්ෂ නායක රැස්වීමක් යොදාගෙන විධිමත් මේක මේ නිකන් රණ්ඩු මඩුවක් කරගන්න නැතුව දැන්වා ප්ලීස් ඉරිසා ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන කවුරුත් දන්නවා මේක එක්ස්ප්ලොයිට් කරන්නත් පුළුවන් එහෙම කරන්න නැතුව කරුණා කරලා අපි ආපදා තත්ත්වයේ විශාල ගැටලුවක්නේ සපයෝජනා කරනවා ගරු දයාසිරි මන්ත්‍රීතුමා මතු කරපුවා ඒකේ අරමුණ කොසේ වෙතත් එතුමා මතු කරන්න හදපු කාරණේ වැදගත් නිසා පක්ෂ නායක රැස්වීමක් ඔබතුමාගේ නායකත්වයෙන් අද දවල් 11 මාට විකාරු විපක්ෂ නායකතුමා 11 මාරට ඔබතුමා කැමති නම් අපිට පුළුවන් එකට එකඟ වෙයි ඒ නිසා අපි එහෙම යමු 11 මාට පක්ෂ නායක
සභාවේ න්‍යාය පත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරමු
ඒකට එකඟයි ඒ
වගේම මම ඉල්ලනවා
ගරු දයාසිරි දයාසේකර මන්ත්‍රීතුමා
ඒ වගේම මම ඉල්ලනවා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම ඉල්ලනවා මේ ආපදාවට ලක්ුණ ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ දෙපක්ෂද කියලා කල්පනා කරන්නේ නැතුව ඔබතුමාලා අරන් තියෙන පියවර පිළිබඳව යම් දැනුවත් කිරීමක් පක්ෂ නායක රැස්වීමෙන් පස්සේ හරි ඒ අදාළ අමතුරුත් එක්ක සාකච්ඡාවක් දෙන්න මොකද ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් ඒ ප්‍රදේශවල ඉන්න අය ගොඩක් උනන්දුවෙන් ඉන්න මොකද හේතුව අම්පාරේ ඇතිලා තියෙන සිද්ධියත් එක විශාල අර්බුදයකුත් ඇතිලා තියෙනවා ඒ නිසා ඒක අපි කතා කරලා ගමු හරි
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1
ගරුව කතානායකතුමනි පළමු යෝජනාව මම ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන් ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය අපර භාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල්පතිය යුතුය
සභාව එකඟද
ආයි
යෝජනා අංක 2
ගරු කතානායකතුමනි දෙවන යෝජනාව තේරීංකාරක සභාව අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව දසවෙනි පාර්ලිමේන්තුවේ පළමෙනි සභාවාරයේ තුලදී සේවය කිරීම සඳහා තේරීංකාරක සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ද ඇතුළුව පාර්ලිමේන්තුව විසින් යථා පරිදි නම් කරනු ලබන සමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන සමන් විය යුතුය.
සභාව එකඟද?
ආයි.
තුන්වෙනි යෝජනාව
ගරු කතානායකතුමනි තේරීංකාරක සභාව අංක 2 අද දින පාර්ලිමේන්තුව විසින් යථා පරිදි සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මතු සඳහන් සමාජික මන්ත්‍රීවරුන් 12 දෙනා දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාව වාරයේදී තේරීංකාරක සභාවේ සේවය කළ යුතුය. ගරු බිමාන රත්නායක මහතා, ගරු වෛද්‍ය නයින්ද ජයතිස්ස මහතා, ගරු රාමලිංගම් චන්දසේකරන් මහතා, ගරු KV සමන්ත විද්‍යාරත්න මහතා, ගරු අනුර කරුණාතිලක මහතා, ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, ගරු එරංග ගුණසේකර මහතා, ගරු මුනීර් මුලාෆර් මහතා, ගරු ගයන්ත කරුණාතිලක මහතා, ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, ගරු රවි කරුණානායක මහතා, ගරු පద్මනාදන් සත්‍යලිංගම් මහතා.
යෝජනා අංක සභාව එකඟද?
හායි.
යෝජනා අංක 4.
අරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 1 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 111 2025 ජනවාරි 31 දක්වා අත්හිටවනු ලැබිය යුතුය.
සභාව එකඟද?
හායි.
යෝජනා අංක 5.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 52හි විධිවිධානවල සඳහන් ආංශික අධීක්ෂණ කාරක සභාවට යන වචන වෙනුවට අමාත්‍යංශීය උපදේශක කාරක සභාවට යන වචන ආදේශ කිරීමෙන් එක ස්ථාර නියෝගය 2025 ජනවාරි 31 දක්වා බලාත්මක විය යුත්තේ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 6.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 3 අමාත්‍යංශීය උපදේශක කාරක සභාවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති 50 කෙටුම් පතක් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් 50 කෙටුම් පතක් ගිවිසුමක් කාරක සභාවේ විෂයපතයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු විසින් එහි අධිකාරී බල සීමා තුළ ඇති විෂයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් 2025 ජනවාරි 31 දක්වා විභාග කිරීමටත් ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වාර්තා කිරීමටත් බලය තිබිය යුත්තේ.
සභාව එකඟද?
හායි.
ගරු හර්ෂන සිල්වා,
ගරු කතානායකතුමනේ මම දැනගන්න කැමති ගරු බිමල් රත්නායක මහතුමාගෙන් දැන් මේ ආංශික අධීක්ෂණ කාරක සභාව යන වචන වෙනුවට අමාත්‍යංශ උපදේශක කාරක සභාව යන වචන ආදේශ කිරීම කියලා කිව්වනේ. එතකොට ඒකේ කාර්යභාරය කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් මේ නම වෙනස් කිරීමක් පමණක්ද? බොමුසුදු.
ගරු කතානායකතුමනි, ගරු හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණය අප පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කරමු ලැබුවා. මොකද ආංශික අධීක්ෂණ කාරක සභාවල කාර්යභාරය සහ එහි ප්‍රමාණය පිළිබඳව පසුගිය පාර්ලිමේන්තුවේ තිබෙන අත්දැකීම් මත ගරු ලේකම් මණ්ඩලය විසින් ගරු කතානායකතුමා සහ පක්ෂනායකයන්ට ඉදිරිපත් කරනු ලැබුවා. ඒක නැවත සමාලෝචන ලක් කළ යුතුයි කියන යෝජනාව. එය පක්ෂනායකයන් සියලු දෙනාම එකමතිකව එකඟ වුණා. ඒ නිසා ආංශික කාරක සභා සකස් කළ යුත්තේ කෙසේද, ඒවායේ විෂයපතේ කොපමණද, ආංශික කාරක සභා කීයක් විය යුතුද කියන එක පිළිබඳව ගරු කතානායකතුමා සහ එතුමා ඇතුළු එතුමා විශ්වාස කරන විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන ජනවාරි 31 වෙනිදා වනවිට වාර්තාවක් ලබා දෙන්න තීන්දුවක් ගත්ත පක්ෂනායකයන් අන්න ඒ දක්වා කාලයේදී අපිට පාර්ලිමේන්තුවට මේ අපේ යෝජනාවන් ඉදිරිපත් වෙන පනත් කෙටුම්පත් වාර්තා සියල්ලම උපදේශකකාරක සභාවලට යොමු කිරීම තමයි මේකෙන් අරමුණු වෙන්නේ. ඒතර පාර්ලිමේන්තු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධව පක්ෂනායකයන් සියලු දෙනාම ඒකමතික තීරණයකට අවිලා තමයි මේක කළේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ගරු සභාවේ මන්ත්‍රීතුමාලගෙන් ඒ අවබෝධය ලබා ගන්න කියලා. බොහොම ස්තුතියි.
මරිකාර මන්ත්‍රීතුමා,
නායකතුමා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් ගියවර පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණකාරක සභා සහ උපදේශකකාරක සභා දෙකම තිබ්බා. එතකොට මේ නම වෙනස් කිරීම හරහා ඒ වර්ග දෙක එකක් බවට පත් වෙනවද, කොහොමද වෙන්නේ?
ගරු මරිකාර මන්ත්‍රීතුමා, මේ දෙකම පවතිනවා. නමුත් ආංශික අධීක්ෂණකාරක සභා දැනට 17ක් තිබෙනවා. එම 17 විෂයපතයනුත් ඒ 17ක ක්‍රියාකාරිත විසිනුත් මගේ දැනීමේ හැටියට මතකයේ හැටියට ගිය වතාවේ පාර්ලිමේන්තුවේ කාරක සභා සියල්ලම 93කට ආසන්න ප්‍රමාණයක්. ඒකන්තුමිය 88ක් පමණ. එම නිසා මේවා රජයේ නිලධාරීන් සතිය දින පහේම පාර්ලිමේන්තුවේ රැඳී සිටිනීමේ අභියෝගය, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලට ආපු වැඩපීඩනය, ඒ වගේම විෂයපතයන් ගොඩක් එකිනෙක ඕවර්ලැප් වීම, මෙන්න මේ කරුණු මත තමයි අප එකඟ වුණේ පක්ෂනායකයන් විදියට මේ ආංශික අධීක්ෂණකාරක සභා අනන්තයට කල් දාන්න නෙමෙයි ජනවාරි 31 වෙනිදා වෙනකොට වාර්තාවක් අරගෙන ඒ නිසා ආංශික අධීක්ෂණ නැති වෙන්නේ, ඒවා පවතිනවා, පවතින විදිය තමයි අපි වාර්තාව මත පදනමලා කටයුතු කරන්නේ. ඒ නිසා උපදේශකකාරක සභා තමයි ජනවාරි 31 දක්වා පවතින්නේ.
හොන්රබල් අජිත් පෙරා,
ගරු කතානායකතුමනි, ආංශික අධීක්ෂණ කාරක සභා සංකල්පය බොහොම වැදගත් එකක්. මොකද පසුපෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායක විය හැකි එකම සහ වැදගත්ම මාර්ගය මේ ආංශික අධීක්ෂණ කාරක සභා. ඒ නිසා මොනම හේතුවක් නිසාවක්වත් ඒ අහෝසි නොකළ යුතුයි, ඒ වගේම සීමා කිරීම නොකළ යුතුයි. ඒ වගේම තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා මෙතන. දැන් සභානායකතුමනි, දැන් උපදේශක කාරක සභා වෙනම තියෙනවා ස්ථාවර නියෝග 90. තව අපි ආංශික අධීක්ෂණ කාරක සභාවලට උපදේශක කාරක සභා කියලා නම මාරු කරාම ඒක ගැලපෙන්නේ නැහැ නේ? ඒක තර්කානුකූලව ගැලපෙන්නේ නැහැ නේ? ස්ථාවර නියෝග වල අවුලක්
වෙනවා. ගරු අජිත් පෙරේරා, මම හිතන්නේ එතන කිසිම නම මාරු කිරීමක් නෙමෙයි වෙන්නේ. මේක අර සම්පූර්ණ ටෙක්ස්ට් එක ඇතුලේ තියලා බැලුවම එහෙම දෙයක් නෙමෙයි මේ වෙන්නේ. කාර්යභාරය තමයි ඇත්තටම ජනවාරි 31 දක්වා වෙනස් වෙන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලි සහතිකයක් අපි ලබා දෙනවා. අපි ලබා දිය යුතුත් නෑ සිළුම් පක්ෂ නායකක වෙච්ච දේ. ආංශික අධීක්ෂණ කාරක සභා අහෝස් වෙන්නේ නෑ. ඒවා පවතිනවා ජනවාරි 31න් පසු. අපි ඒවා පක්ෂ නායකයන්ගේ කතාව මත නැවත පටන් ගන්නවා. මම හිතනවා ගරු විපක්ෂ සංවිධායකතුමා ගායන්ත මහත්තුමාවට පස්සේ දැන් ඔබතුමාට පුළුවන් පක්ෂ නායක රැස්වීමේ ගන්නා තීන්දුව ඔබතුමාගේ මන්ත්‍රීතුමාලට නිසි පරිදි දැනුම් දෙන්න. එහෙම වුණා නම් මම හිතනවා අපිට මේ වගේ කන්ෆියුෂන්ස් ඇති වෙන්නේ නැහැ කියලා. බොහොම ස්තුතියි. ඒක තමයි. නැත්නම් ඔබතුමා ආදරණීය පත්තුනේ, අපි ඔබතුමාට සූපතන. ඒ හෝ ඒ
ගරු මුජිබර් රහමන් මන්ත්‍රීතුමා,
සභානායකතුමාගේ මේකත් පැහැදිලි කරගන්න මේ විෂයට අදාළ. ගරු මේ සභානායකතුමනි, දැන් මං හිතන්නේ ආංශික කාරක සභාව පටන් ගත්තේ 2015 ඔබතුමාට උතුරු පාර්ලිමේන්තුවේ හිටියා. ඒතකොට ආංශික කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ ඇමතිවරයා නෙමෙයි, උපදේශකාරක සභාවේ සභාපති දරන්නේ ඇමතිවරයා. එතකොට මේ කාරක සභා දෙක විශාල වෙනසක් තිබෙනවා. මොකද විශේෂයෙන්ම ආංශික කාරක සභාව ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හා ඌගේ අමාත්‍යාංශයේ කටයුතු නිරීක්ෂණය ලක් කරන සභාවක් හැටියට තියෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් ඒක අවලංගු නොකර ඉස්සරහට ගෙනියන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා, මේක කිසිම අහෝසි වීමක් නැහැ. ඇත්තටම පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ අත්දැකීම් මත ඉදිරිපත් වෙච්ච කරුණු මේ ගරු විපක්ෂ නායකවරුනුත් ඒක අනුමත කළා. ඉතින් ඇත්තටම අපි කන්සක්ලුයි ඒකට සම්බන්ධ වුණා. ඒසක් කිසිම අවසීමක් නැහැ. මම හිතන්නේ ඒක කන්ෆර්ම් ආයි. මම හිතන්නේ මේ පිළිබඳ විවාදයක් අවශ්‍ය නැහැ කියලා.
අපි න්‍යාය පත්‍රයට යමු. නිවේ ගරු චමින්ද විජේසිරි,
ස්ථාවර නියෝග 92 ආයතනයේ ගරු සභා නායකතුමනි, දැන් ඔබතුමා දිගින් දිගටම අපි අත දරුවෝ සොය සැලකුවා. දැන් ස්ථාවර නියෝග අත්තිටුවන්න තියෙන 111 නෙවෙයි 138. ඒ වගේම පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දුව අපි ඒකට ලක් කරන්නේ නැහැ. හැබැයි මේ ස්ථාවර නියෝග වල තියෙන ස්ථාවර නියෝග අත්තිටුවීමේ ක්‍රියාදාමයේ පාර්ලිමේන්තුව තුල ලවුනු මේ තියගන්න ඕන. ඔබතුමා කලින් සඳහන් කරපු කාරණා සියල්ලම පක්ෂ නායක රැස්වීමේ ගන්න එක ගැටලුවක් නැහැ. හැබැයි මේ ස්ථාවර නියෝග තුල තිබෙනවා යම් ස්ථාවර නියෝගයක් ක්‍රියාත්මක නොකර යනවා නම් ඒක අත්හිටවන්න මම මේ පෙර කාරණා පිළිබඳව ඔබතුමාට දැනුම් දෙන්නේ මොකද දැන් අයවැය ලේඛනයේ ඉදිරිපත් නොකර අතුරු සම්මත කිරීම සම්මත වෙනවා නම් ඒ සියල්ල බැහැරව යනවා නම් පක්ෂනායක රැස්වීම එකගතාවයන් අපි අභියෝග ලක් කරන්නේ නැහැ ගරු කතානායක හැබැයි ස්ථාවර නියෝගවල තිබෙනවා ඒයින් බැහැර වෙනවා නම් ඒ ස්ථානයක අත්හිටවන්න බෑ පක්ෂනායක රැස්වීමද ඒක අත්හිටවන්න ඕනි පාර්ලිමේන්තුවේ එහෙම නොකර යන්න එපයි කියන කාර්ය කියන මොකද ඔබතුමාලාට මේ බලය දීලා තියෙන්නේ මේ ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝග අනුව අනුගමනය කළා නේද ඒකට අපේ පූර්ණ සහයෝගය කරු සභානායකතුමනි තිබෙනවා ඒ එසේ නොවි ඔබතුමාලා අපිට මොරණ්ඩෝයි අපි වැරදි ගමන යනවා කියලා ඒ අභියෝගයයි ඒ අභිලාදයයි කියන්න එපා අපි ඔබට ඔබතුමාලා මේ යන ගමන හොඳනම් ඒකට දෙන්න පුළුවන් සහයෝගය මේ රීති කඩලා ස්ථාවර නියෝග කඩලා පක්ෂනායක රැස්වීමේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන කාරණේ කියනවා මම ඒකට එකඟ වෙන්නේ නැහැ ගරු කතානායකතුමා
ගරු සභානායකතුමා
ගරු චමින්ද මම විදේශීය මන්ත්‍රීතුමාට අපි සහතික වෙනවා අපි පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පක්ෂනායක ඉඟතාවය මත පවත්වාගෙන යනවා කියන සහතිකෙන් සබතුමා පොඩ්ඩක්වත් බය වෙන්න එපා අපේ පැත්තෙන් අපි රෙගුලාසි කඩන්නේ බොහොම
සුදුසුයි අපි සභාවේ ඉදිරි කටයුතු ඉදිරියට කරගෙන යමු ස්ථාවර නියෝගද ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මුලින්ම ඔබතුමාට සුබ පතනවා කතානායකවරයා හැටියට ඔබතුමාගේත් සභානායකතුමාගේත් අවධානයට යොමු කරනවා පසුගිය පාර්ලිමේන්තුවල ක්‍රම ප්‍රේදයක් අනුගමනය කිරීම ගැන ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අද නොයෙකුත් පක්ෂ අද නායකයන් මේ වෙන විට නම් කරලා තියෙනවා ගරු කතානායකතුමනි මේ පක්ෂ නායකයන් නම් කරලා තියෙන අතරතුරේ සමහර පක්ෂ සම්දානගත වෙලා තරඟ කරලා තිනවා මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තිනවා. පෞගිය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරනකොට පක්ෂ ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කළා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරාම කතානායකතුමත් සභානායකතුමත් අවධානය යොමු කළා. ඒ පක්ෂවල නායකයන්ටත් ඒ පක්ෂ නායක රැස්වීමට සහභාගී වෙන අවස්ථාව ලබා දුන්නා. ඒක පක්ෂිකර කරන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි තරඟ කරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ. මෙතන ඒක ඇතුලේ තව පක්ෂ ගණනාවක් අපි තරඟ කළා. මෙතන ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේ ගැන කල්පනා කළා අපිට මේ පක්ෂ නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා.
අරු මන්ත්‍රීතුමා මීට පෙර පූර්වාදර්ශයන් ඉතාමත් ඉහළින් අධ්‍යයනය කරමින් ඒ වගේම පක්ෂ නායකයන් සම්බන්ධව තියෙන අර්ථකථනයන් සම්බන්ධව විග්‍රහ කරමින් තමයි අපි පක්ෂ නායකයන් අර්ථ දක්වගෙන තියෙන්නේ. ඒ සම්බන්ධව ඔබතුමත් එක්ක කතා කරලා පැහැදිලි කරගන්න පුළුවන් පක්ෂ නායකයන් අර්ථ දක්වන්නේ කොහොමද කියලා ඉදිරියේදී සභාවේ වැඩ කරතු ඉදිරියට කරගෙන යමු න්‍යාය පත්‍රය අනුව.
Honorable Speaker, I have a point of order raised about a matter of national importance. Over the last few days, we saw on the news it was reported that the General Secretary of JVP, Tilvin Silva, had stated that the provincial council system will be abolished. We want to know the government's official position on that. It's a matter of national importance, Leader of the House. Just a clarification, because it's a matter of national importance. Our people are concerned about this. So just a clarification. This is a democratic chamber. Just a clarification, Leader of the House.
Samanikam, we have lot of trust on you, lot of respect on you. Don't get spoiled from the people who are surrounded by you. It's nothing to do with the parliament. We will explain you. You know, excuse me. Honorable Sridhar and your party leader requested a meeting with our president. So we will allow that meeting. You can raise this with the president, not with the JVP General Secretary. Please. Aru kathanayakathumani. අමයි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ වැදගත් විවාදය පටන් ගන්න කියලා ගරු රාජ්‍ය නිර්මාණික මැතිතුමාට ගරු ජනාධිපතිතුමාම මුණ ගැහිලා ඒ පිළිබඳ ස්ථාර දැනගන්න අපි මේ සතිය අවස්ථාව ලබා දෙන්න.
නිවේදනය අපි ඉස්සරහට යමු න්‍යාය පත්‍ර ඉස්සරහට යමු නිවේදනය තේරීම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම 20-24 දෙසැම්බර් 3 වෙනි අඟහරුවාදා එනම් අද දින අපරභාග 3ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලු සමාජික මන්ත්‍රීවරයන්ගෙන් සියලු දෙනාටම මෙයින් කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි.